නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, අදත් අපි අර සිකුරාදා දවසේ ලංකාවේ විදිහට ගත්තොත් සිකුරාදා දවසේ උදේ මේ එකතු වෙලා ඉන්නවා සතිපතා අපි මේ කරගෙන යන වැඩසටහන සඳහා. ඉතින් ඒ විදිහට යම් කිසි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගෙන ඊට පස්සේ තමුන්ගේ භාවනා ගැටලු, කමටහන් ගැටලු වලට ඉදිරිපත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් අපි යම් කිසි ධර්ම දේශනාවක් විනාඩි 20ක් 30ක් වගේ අරගෙන ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ගිය සතියේ යම් කිසි ගැටලුවකුත් මතු වුණා, ගැටලුවක් මතු වෙලා කොහොම හරි අපිට මේ කොටස සාර්ථකව කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ කොටසට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඉතින් අද අපිට එහෙම ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙන බව පේනවා. ඉතින් කොහොමරි ඒ බණ කියන්න හදාගෙන ඇවිල්ලා අන්තිමට කියාගන්න බැරි වුණ එකෙන් මටත් නිකන් දවසම නිකන් අර මොකක් හරි අපහසුතාවයක් එක්ක තමයි ගත කළේ. ඉතින් හරියට අර මොකද්ද මොනවා හරි හදාගෙන ඇවිල්ලා පිට කරගන්න ඇවිල්ලා පිට කරගන්න බැරි වුණාම මැද හිරු වුණාම වගේ අපහසුතාවයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද අන්න බණ හදාගෙන ඇවිල්ලා බණ කියාගන්න බැරි වුණේ අපහසුතාවේ. ඉතින් ඔයාගේ කතාවක් මොකද සඳහන් වෙනවා? අන්න අර අචාන්චා ස්වාමීන් වහන්සේගේ පොතක ඒ ස්වාමීන් වහන්සේට රෑක ඇහෙනවා මේ මොකද්ද මේ පිටිපස්සෙන් කුටිය පිටිපස්සේ යම් කිසි නිකන් කොඳුරන සද්දයක් වගේ ඇහෙනවා, යම් කිසි කියවනවා වගේ ඇහෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කීප වරක් බලලා අන්තිමට තීරණය කරන මොකද්ද මේ කියලා පොඩ්ඩක් හොයන්න යන්න, ටෝච් එකකුත් අරගෙන මොකද්ද මේ කියලා පරීක්ෂා කරන්න යන්න. ඉතින් ගිහාම ගිහිල්ලා බැලුවාම යම් කිසි කුටිය පිටිපස්සේ තියෙන යම් කිසි ගහක් මුලට වෙලා තමුන්ගේ ගෝලෙක් යම් කිසි දෙයක් කියෝ කියෝ ඉන්නවා, එක දිගට කියෝ කියෝ ඉන්නවා. ඉතින් මේ සයින්නාස ටෝච් එක එළිය කරලා අහනවා, මොකද උඹට පිස්සු ඇදිලවද්ද කියලා අහනවා. මොකද පිස්සු ඇදිලවද්ද කියලා අහනවා මේ ගෝලයාගෙන්. එතකොට මේ ගෝලයා කියන ස්වාමීන් වහන්සේ මට මේ බණ කියන්න හිතෙනවා. ඉතින් ඒකින්ද මම මේ එක දිගට රෑ තිස්සේ බණ කියනවා කියලා මේ පිළිතුරක් ලබා දෙනවා. මේ ආචාන්චා ස්වාමීන් වහන්සේට පිළිතුරක් ලබා දෙනවා. ඉතින් අන්න මොකද්ද බණ කියාගන්න හිතාගෙන ඉඳපු බණ පිටව කරගන්න බැරි වෙලා අමාරු වෙලා ඉතින් අන්න රෑ තිස්සේ බණ කියනවා. ඉතින් ඔවගේ දේවල් තියෙනවා මේ ගමන යනකොට. ඉතින් කොහොම කොහමාරි අපි අදත් බලමු යම් කිසි ශක්ති ප්‍රමාණෙන් යම් කිසි දේශනාවක් යම් කිසි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ සඳහා මම කැමති අද යම් කිසි නිදර්ශනයක් ගැන හැර දක්වන්න. මොකද්ද? ඔන්න යම් කිසි පිරිසක්, තරුණයෝ පිරිසක් කියලා ගමුකෝ. මේ තරුණයෝ පිරිස යම් කිසි කන්දක් උඩට, එහෙම නැත්නම් මහා ප්‍රපාතයක් කෙරවලට, එහෙම නැත්නම් යම් කිසි උස ප්‍රමාණයක් තියෙන පාලමක් අගට ගිහිලා යම් ක්‍රීඩාවකට සූදානම් වෙනවා. මොකද්ද මේ පිරිසගේ යම් කිසි පුහුණු කරන ලද ක්‍රීඩාවකට සූදානම් වෙනවා. අර විදිහට බොහොම උස කන්දක් මුදුනට ගිහිල්ලා ප්‍රපාතයක් කෙළවරට ගිහිල්ලා මොකක් හරි ක්‍රීඩාවක් සඳහා සූදානම් වෙනවා. මොකද්ද මේ ක්‍රීඩාව? අන්න තමුන්ගේ අන්න පැරිෂූට් එකකුත් බැඳගෙන තමුන්ගේ පිටේ අන්න අර කන්දෙන් බිමට පනිනවා, අර ප්‍රපාතයෙන් බිමට පනිනවා. අන්න අර පැරිෂූට් එකේ පිළිසරණත් ඇතුව ඒක පාවිච්චි කළා අන්න අර යම් කිසි විනෝදජනක ක්‍රීඩාවක යෙදෙනවා. එතකොට මේ පිරිසට මේක පිළිබඳ එච්චර අනතුරක් පිළිබඳ හැඟීමක් නැහැ. මොකද ඒකට හේතුව අන්න අර පැරිෂූට් එකේ ආධාරයෙන්, ඒකේ ආධාරයෙන් තමයි අර ගමන යෙදෙන්න උත්සාහ කරන්නේ, අර තරණය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අන්න ඒක ප්‍රයෝජනෙට අරගෙන මේ පිරිස කිසිම ගැටලුවක් නැතුව, කිසිම බාධාවක් නැතුව අන්න ඒ විදිහේ ක්‍රීඩාවකයේ දෙනවා. ඒ විදිහේ ක්‍රීඩාවකයේ දෙනවා. අන්න ඒ විදිහේ පුරුද්දක් තමුන්ගේ ඇති කරගෙන තියෙනවා. ඉතින් අපි හිතමු මේ වගේ මේ පැරෂුට් එකක පිළිසරණෙන් මෙන්න මේ විදිහේ අගා දෙකට පනින පිරිසක් ළඟට අපි එනවා. අපි ඇවිල්ලා කියනවා, හරි දැන් ඔයගොල්ලෝ ඔය ක්‍රීඩාවට දක්ෂයිනි, ඔය විදිහට දක්ෂයිනි, ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්ද මෙන්න මේ පැරිෂුට් එක නැතුව මෙතනින් බිමට පනින්න කියලා ඇහුවොත්, මේ අගාදයට පනින්න කියලා ඇහුවොත් මේ පිරිස ඒකත් එක්ක එඟග වෙන එකක් නැහැ. ඒකට ප්‍රතිචාරයක් බොහෝ විදිහට ඍණාත්මක ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තියෙනවා. මොකක්ද හේතුව? අන්න තමුන්ට ආරක්ෂාවට තියෙන දේ අයින් කරාම අන්න තමුන්ගේ ජීවිතේ අනතුරට ලක් වෙනවා. ජීවිතේ අනතුරට ලක් වෙනවා. ජීවිතේ පිළිබඳ බියක් ඇති වෙනවා. අර කලින් නොතිබුණු බිය සංඛාව මේ අවස්ථාවේදී ගැලපිලා එනවා. මොකක්ද හේතුව? අන්න අර ආරක්ෂාවට තිබුණු දේ, තමුන් ආරක්ෂාවට හදාගෙන තිබුණු දේ අයින් කරන්න කියලා යෝජනාවක් කරා. ඒක නැතුව ඒ වැඩේ කරන්න කියලා යෝජනාවක් කරා. ඉතින් එහෙම කරාම මේ පිරිස ඒකකට එකග වෙන්නේ නැහැ. එවැනි දෙයකට අනුමැතියක් දක්වන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් නමුත් මේ විදිහේ දෙයක් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද? අන්න මහා කන්දක් මුදුනේ බිමට පනිනවා. නමුත් අන්න තමුන්ගේ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නැහැ. ආරක්ෂාවට හදාගත්ත උපකරණයක් නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු. දැන් ඔන්න ඔය යම් කිසි අපි හිතමු දේව ආගමක්, දේව ඇදහිල්ලක් ප්‍රමුඛ කරගත් ආගමක්, යම් කිසි නිර්මාපකෙක් ප්‍රමුඛ කරගත් ආගමක මොකද්ද පදනම කියලා? අපි පොඩ්ඩක් කල්පනා කරන්න බලමු. ඉතින් එතෙන්දී මූලික කොටස් දෙකක් සඳහන් වෙනවා. මොකද්ද? පළවෙනිම දේ තමයි ඒ අපි අදහන දෙවියන් වහන්සේ. ඒ දෙවිතෙම තමයි උතුම්ම දෙවියා. මේ ලෝකේ අග්‍ර දෙවියන් වහන්සේ තමයි අපි ඒ අදහන දෙවියන් වහන්සේ කියලා විශ්වාසයක් තියෙනවා. තව වෙන දෙවිවරු ඉන්දියත් ඒගොල්ලෝ නිකන් ඩුප්ලිකේට් දෙවිවරු කියලා විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලන්ගේ හරි හරයක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. අන්න පළවෙනි විශ්වාසයක් තියෙනවා. මොකද? ත්‍රූ ගෝඩ් කෙනෙක් ඉන්නවා. අන්න එක ගෝඩ් කෙනෙක් ඉන්නවා. එයා තමයි ත්‍රූ ගෝඩ් කියලා විශ්වාසයක් තියෙනවා. ඔන්නක පළවෙනි විශ්වාසය. ඊළඟට දෙවැනියට විශ්වාසයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ දෙවියන් වහන්සේ මා කෙරෙහි යම් කිසි බැඳීමක්, මා කෙරෙහි යම් කිසි අනුග්‍රහයක් දක්වනවා කියලා විශ්වාසයක් තියෙනවා. අනේ ඒ දෙක මත පදනම් වෙලා යම් කිසි දේව ආගමක් නිර්මාණය වෙලා ඒ දේව ආගම අදහන පිරිසක් නැති වෙනවා. මොකද එතකොට අන්න අපේ ඒ දෙවියන් වහන්සේ, ඒ පියාණන් වහන්සේ තමයි මේකේ නිර්මාපකයා. උන්වහන්සේ තමයි මේකේ ඇත්තම දෙවියන් වහන්සේ. වෙන කෙනෙක් ඉඳියත් ඒගොල්ලන්ට එහෙම හැකියාවක් නැහැ කියන පදනමයි. අනේ දෙවැනි එක මොකද්ද? මේ දෙවියන් වහන්සේ මං ගැන හැඟීමක් දක්වනවා, මං ගැන අනුග්‍රහයක් දක්වනවා කියලා දෙවන අදහසකුත් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ මායි අතර යම් කිසි ගිවිසුමක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. ඔන්න ඔය දෙකම අතර පදනම් වෙලා යම් කිසි දේව ආගමක්, දේව ඇදහිල්ලක් පිරිසක් කටයුතු කරනවා, උත්සාහ කරනවා. ඉතින් එහෙම දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ වගේ දේව මෙහෙයක් ගත්තොත් මේ පිරිස ගොඩක් වෙලාවට බොහෝම භක්තියෙන්, බොහොම ආසාවෙන්, බොහොම ඇදහිල්ලකින් මෙන්න මේ දේව මෙහෙයට සම්බන්ධ වෙනවා. සමහරු අන්නාරේ ගීතිකා ඇහෙනකොට බොහොම සතුටක් ඉපිලා යන ස්වභාවයක් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ හදවත පිනා යනවා. ඒගොල්ලෝ මේකටම යොමු වෙලා, මේකටම එකතු වෙලා අන්න කාලය ගත කරන්න, ඒ ඇදහිල්ල පිළිබඳ තමුන්ගේ තියෙන විශ්වාසය තව තව වර්ධනය කරගන්න මේ පිරිස ශක්තියක් දියුණු කරගන්න උත්සාහයක් දරනවා. ඉතින් එහෙම කෙනෙක්ට ඔන්න එකපාරට යම් කිසි හැඟීමක් එනවා. මොකද්ද? අන්න මගේ පියාණන් වහන්සේ, මගේ දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා, මගේ රෙහි යම් කිසි විශේෂ නැමියාවක්, විශේෂ අනුග්‍රහයක් දැක්වුවා කියලා ඔන්න මේ වගේ කෙනෙක්ට යම් කිසි අදහසක් පහළ වෙනවා. විටේක ප්‍රීතියෙන් විලාප තියෙන සප්තරමට, ප්‍රීතියෙන් කෑ ගසන තමනට, විටේක කලන්තේ වැඩ හැදිලා වැටෙන පමණට අන්න ප්‍රීතියක්, සතුටක්, විශ්වාසයක් හිතේ පහළ වෙනවා. මොකද්ද? මෙන්න මේ දෙවියන් වහන්සේ මට අනුග්‍රහයක් කරා, මට ආශිර්වාද කරා, මගේ ජීවිතයේ අදින් පස්සේ මහා විශාල පරිවර්තනයකට ලක් වෙනවා කියලා ඔන විදිහ හැඟීමක් මේ පිරිසට, ඔන විදිහ දැනීමක් මේ පිරිසට ඇති වෙනවා. එහෙම දෙයක් අත්දකිනවා. ඉතින් ඔය වගේම තව වෙලාවක ඔන්න එහෙම ඇදහිල්ලක අර ගීතිකා කියමින් නැති වුණත් යම් කිසි විටක තමුන්ගේ ජීවිතයේ යම් කිසි විශාල කරදර බාධකයක් අහම, හිතාගන්න බැරි තරම් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් උදා වුණාම, අන්න මේ එවිදිහ ඇදහිල්ලක් තියෙන කෙනෙක්ට යම් කිසි විටක අන්න තමුන්ගේ සරණ පතා, තමුන්ගේ පිළිසරණ පතා, තමුන්ගේ මේ ජීවිතයේ රැක ගැනීම පතා අන්න නැවතත් දෙවියන් වහන්සේ කෙරෙහි යම් කිසි භක්තියක්, ශක්තියක්, ඒ පිළිබඳ විශේෂ අනුග්‍රහයක් ඇති කරගත්තොත් අන්න මේ තැනැත්තට උනත් දැනෙන්න පුළුවනි මොකද්ද අන්න අර අමාරු අවස්ථාවක මගේ ජීවිතයේ බොහෝම දුක්ඛම් කටළු වලින් වෙලිලා තියෙන අවස්ථාවක මම බොහෝම විඩාවට පත් වෙලා මේ ජීවිතේ එපා වෙලා මේ ජීවිතයෙන් තොර කරගන්න පමණට අපහසුතාවයකට පත්වෙච්ච අවස්ථාවක අන්න මගේ පියාණන් වහන්සේ, ඒ උත්තමයාණන් වහන්සේ මට මේ විදිහේ අනුග්‍රහයක් දැක්වුවා. මට මේ විදිහේ මාව ආමන්ත්‍රණය කරා. මාව ආමන්ත්‍රණය කළා මාව මේ කරදර බාධක වලින් ගලව ගත්තා කියලා යම් කිසි හැඟීමක් මේ පිරිසට ඇති වෙනවා. යම් කිසි හැඟීමක් මේ පිරිසට ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය හැඟීම අරගන්න, ඔන්න ඔය සිදුවීම අරගන්න. මේ සිදුවීම ගොඩක් වෙලාවට මේ පිරිසගේ ජීවිත පරිවර්තනයකට හේතු වෙනවා. මොකද්ද? මෙන්න මෙහෙම මගේ පියාණන් වහන්සේ මට ආශිර්වාද කරා. මට ආශිර්වාද කරා, මට අනුග්‍රහයක් දැක්වුවා. ඒක හින්දා මගේ ජීවිතය අදින් පස්සේ කිසිම ගැටලුවක් එන්නේ නැහැ. කිසිම ගැටලුවක් ආවත් ඒකට ශක්තිමත් මුහුණ දෙන්න මට හැකියාවක් තියෙනවා. මගේ අතීත ජීවිතේ ඒ වෙච්ච වැරදිලි පැටලිලි ඔක්කොම මට පියාණන් වහන්සේ සමාව දීලා තියෙනවා. ඒ උත්තමයාණන් වහන්සේ මට සමාව දීලා තියෙනවා කියලා අන්න මේ තැනැත්තගේ හිතේ විශ්වාසයක්, ශක්තියක් ඇති වෙනවා. ඒ විශ්වාසය මත පදනම් වෙලා මේ තැනැත්ත බොහෝ කාලයක් බොහොම ප්‍රීතියෙන්, සුඛයෙන් ඒ ශක්තිය ඇතුව තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාවක් මේ පුද්ගලයාට උදා වෙලා එනවා. ඔය වගේ සිදුවීමක් අපිට දකින්න පුළුවන් අන්න අර විදිහේ මේ බාහිර ලෝකේ, වෙන රටක වෙන්න පුළුවනි, මේ රටේ වෙන්න පුළුවනි, කොහේ වුණත් ඔන්න ඔය වගේ අත්දැකීමක්, සිදුවීමක් අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි කියනවා මොකද්ද? අපේ නම් ඔහොම විශ්වාසයක් නැහැ. අපි කියන්නේ නැහැ මේක කවුරුවත් මවපු ලෝකයක්, මේක කවුරුවත් මවපු සත්වයෙක් කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනුවට අපි පදනම් වෙන්නේ මොකද්ද? මේක ස්වභාව ධර්මය මත පදනම් වෙච්ච ලෝකයක්, ස්වභාව ධර්මයෙන් මැවුණු ලෝකයක්. අනේ ඒ මත පදනම් වෙලා තමයි තමුන්ගේ ශක්තියෙන් ගමනක් යනවා කියන දේ මත පදනම් වෙලා තමයි අපි ජීවත් වෙන්නේ කියලා. අපි මහා විදිහට අරකට යම් කිසි එරෙහිව සිංහනාදයක් කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මොකක් හරි එරෙහි මතවාදයක් ඉදිරිපත් කරන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනවා. මොකද අපි කියනවා අපි නම් ඔහොම ගූඩ ඇදහිලි නැහැ. අපේ එහෙම විශ්වාසයක් නැහැ. අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වෙන කෙනෙක් ඇවිල්ලා අපිව බේරගනී කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අන්න අරකට එරෙහිව, අර මතවාදයට එරෙහිව යම් කිසි ප්‍රකාශයක්, යම් කිසි එරෙහිවීමක් අපි කරන්න උත්සාහ කරනවා. අපි කරන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කරාට මොකද? වැඩි දෙනෙක්ගේ හිත පතලෙන්, වැඩි දෙනෙක්ගේ හිත යටින් මෙන්න මේ වගේ ඇදහිල්ලකට කැමැතිතාවයක්, කැමැති ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන්. එහෙම අපි චෝදනා කරන්න යොමු වුණාට මොකද? වැඩි දෙනෙක් කැමති අර වගේ ටිකට් එකක් අපිටත් හම්බ වෙනවා නම්, අර වගේ නිකම්ම ගන්න පුළුවන් ටිකට් එකක් අපිටත් ලබා ගන්න පුළුවන් නම් කැමති පිරිසක් ඉන්න බව මේ සමාජේ පේනවා. මුකුත් නොකර මේ ගමන යන්න පුළුවන් නම්, අර විදිහේ විශ්වාසිකින්, සද්ධාවකින් විතරක් මේ ගමන යන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ කැමැත්තක් හිතේ තියෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස යම් කිසි විදිහක උත්සාහයකුත් දරනවා, දැනුවත් හෝ නැදැනුත්. අන්න මේ බුද්ධ ආගම කියන දේත් මේ විදිහේ තත්ත්වයකට අපිට පරිවර්තනය කරගන්න බැරිද? අවුරුදු මෙච්චර ගාණක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් නැගිටලා අපිට ධර්මයේ දේශනා කරනවා. එතකොට අපිට මේ ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් අපිට ඇති කරගන්න බැරිද කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් මෙතේ බුදුරජාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දවසක අන්නේ උතුමන් වහන්සේ දැකලා අපිට ඒ උතුමන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ගමන කෙලවර කරන්න බැරිද කියලා කල්පනා කරනවා. ඒ අතරමැද තියෙන කාලේ අති දීර්ඝ කාලයක්, බොහෝ දීර්ඝ කාලයක්, අන්න ඒ කාලේ දිව්‍ය මනුස්ස ලෝකවල විතරක් සංචාරය කරන්න බැරිද? ඒ විදිහට සැපෙන් ඒ කාලේ ගත කළා, ඊට පස්සේ අන්න මෙතේ බුදුන් දැකලා නිවන් දකින්න බැරිද කියලා හිතනවා, කල්පනා කරනවා. ඒ විදිහේ කැමැත්තක් හිත යටින් තියෙන බව පේනවා. වැඩ කටයුතු අනෝ. ඉතින් අපි අර පහුගිය කාලේක මාස කීපයකට කලින් මොකද්ද යම්කිසි පන්සලකට යවුණා. පන්සලකට යවුණා. ඉතින් දානේ ගන්න එතෙන්දී එකතු වුණා. ඉතින් දවල් දාන වෙලාවට ඔන්න දායක පිරිසක් ඇවිල්ලා ඔන්න ඉතින් දානේ පූජා කළා, ඔක්කොම කළා. ඔන්න ඉතින් අනුමෝදනාවක් ඇහෙනවා. අනුමෝදනාවක් ඇහෙනවා. මොකද්ද මේ අනුමෝදනාවේ සඳහන් වෙන්නේ? අන්න ඉතින් මේ විදිහේ මෙහෙම 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 ටිකක් කරගත්තා. මේ විදිහ උතුම් පිනක් රැස් කරගත්තා. අන්න ඒ පිනේ අනුභවයෙන් මොකද්ද වෙන්නේ? මේ දිව්‍ය ලෝක අර විසාකාවන් ඒ පිරිසිදුතුමා වගේ ඉන්න දිව්‍ය ලෝක ගානේ ගිහිල්ලා ඒ සැප සම්පත් විඳලා ඒ විදියට කාලය ගත කළා. අන්න මෙතේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච දවසක අන්න ඒ උතුමන් වහන්සේ දැකලා, ඒ උතුමන් වහන්සේ ඉදිරියේ අර ඒහි බික්කු භාවයෙන් වගේ නිකන් නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි කියලා නොහොම යාතිකාවක් වගේ දෙයක් ඇහෙනවා. යාතිකාවක් වගේ දෙයක් ඇහෙනවා. අර දායකයන්ව ඒ විදිහේ දෙයක සමාදන් කරනවා. ඒ විදිහේ දෙයක් ඒ පිරිසගේ හිතේ ඇති කරනවා. ඉතින් අන්න අපි අර විදිහේ චෝදනාවක් කරාට මොකද? අර විදිහේ අර පිරිසට අර දේ වැදහිල්ලකට එරෙහි වුණාට මොකද? අන්න අපේ හිත ඇතුළෙත් යම්කිසි ඒ වගේ දෙයකට කැමැත්තක්, ඒ වගේ ගමනකට කැමැත්තක්, ඒ වගේ ගමනක් යන්න පුළුවන් නම් ඒ විදිහේ දෙයක් හරි ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන් කියල අනේ විදිහේ කැමැත්තක් අපේ හිතේ තේන බව තේනවා. වැඩි දිනෙකගේ හිතේ ඒ විදිහේ කැමැත්තක් තිබෙන බව පෙනෙනවා. ඉතින් වෙනදාට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔයගේ දෙයකට බණින එක තමයි. ඔයගේ දෙයකට විරුද්ධව කතා කරන එක තමයි. බණ කියනකොටත් එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් අද ඔන්න මම කියන්න කල්පනා කරා යම් කිසි පැහැදිලි කිරීමක්. මොකද්ද? අනේ ඒ විදිහේ කැමැත්තක් තියෙන කෙනෙක්ට, ඒ විදිහේ ශක්තියක් තමුන් තුළ ඇති කරගන්න කැමති කෙනෙක්ට අනේ ඒ විදිහේ ගමනක් යන මාර්ගයක් පෙන්වන්න පුළුවන් වෙයිද කියලා, ඒ විදිහේ මාර්ගයක් පෙන්වන උත්සාහයක් දරන්න පුළුවන් වෙයිද කියලා අපි වෙනස්ම විදිහේ කතාවක් තමයි අද කියන්න යන්නේ. ඒතර වෙන්දාට කියන විදිහේ කතාවක් නොවෙන්නත් පුළුවන්. වෙන්දාට කියන විදිහේ කතාවක් නොවෙන්නත් පුළුවන්. වෙන්දාට තමන්ගේ ශක්තියෙන්, වීරයෙන්, ඒ උත්සාහයෙන් ගමන යන්න කියන වෙනුවට අනේ වෙන විදිහක කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? අන්න එහෙනම් අපි හිතමු දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි සද්ධාාවක්, ප්‍රේමයක්, විශ්වාසයක් තියෙන කෙනෙක් මේ තැනත් අන්න අර විදිහට කාලය ගත කරනවා. එතකොට විටේක තමන්ගේ පන්සලකට ගිහිල්ලා හරි කමක් නැහැ. එහෙම නැත්නම් ඒ විදිහේ තමන්ගේ ජීවිතයේ යම් කිසි ගැටලුවක්, දුෂ්කරතාවයක් මතුවෙච්ච අවස්ථාවක හරි කමක් නැහැ. අන්න මොකද්ද මේ තැනැත්තාගේ හිතේ ඇති වෙනවා? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මට පිහිට වෙනවා නම්, මගේ මේ තියෙන කරදරෙන් බුදුරජාණන් වහන්සේ මාව බේර ගන්නවා නම් මම ගොඩක් කැමතියි වගේ ඇති අදහසක්, මාව ඒ විදිහට බේර ගන්නවා නම් හොඳයි කියලා වගේ අදහසක්, ඒ විදිහේ මනාපයක් මේ තැනැත්තාගේ හිතේ ඇති වෙනවා. මේ තැනැත්තාගේ හිතේ ඇති වෙනවා. අපි හිතමු එහෙම මොහොතක, ඒ විදිහේ ලොකු කරදර බාධක ඇති වෙච්ච මොහොතක, ඒ විදිහේ ලොකු කරදර බාධක මැද්දේ තමුන් ඒ විදිහේ ප්‍රාර්ථනාවක් කරන මොහොතක ඔන්න බුදුන් තමුන් ඉදිරියේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ පහළ වෙනවා. පහළ වෙලා මෙන්න මේ විදිහට අපිට ආශිර්වාද කරනවා. මෙන්න මේ විදිහට අපිට ආශිර්වාද කරනවා. දැන් මේ ධර්මයට අනුව මොකද්ද අපි නිවන් හොයාගෙන යනවා කියලානේ කියන්නේ. නිවන හොයාගෙන යනවා කියලා කියන්නේ. එතකොට අවුරුදු 5000කට පස්සේ බුදුරජාණන් වහන්සේ නැගිටලා නිවන් දෙනවා කියලා කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අන්න අර මෛත්‍රී බුදුහාමුදුරුව දැකලා නිවන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒ විදිහට නිවන තමයි හොයාගෙන යන්නේ. ඉතින් අපි මෙහෙම හිතමු, ඔය වගේ අවස්ථාවක අන්න තමුන්ගේ ජීවිතයේ යම්කිසි තීරණාත්මක අවස්ථාවක අන්න බුදුන් තමුන් ඉදිරියේ පහළ වෙලා මෙන්න මේ විදිහේ ආශිර්වාදයක්, මෙන්න මේ විදිහේ පොරොන්දුවක් අපිට ලබා දෙනවා. මොකද ලබා දෙන පොරොන්දුව? අපි හිතමුකෝ දරුවෝ කියලා කතා කරලා, හිස අල්ලලා දරුවෝ කියලා කතා කරලා හිස අතගාලා මෙන්න මේ විදිහේ පොරොන්දුවක් ලබා දෙනවා. මේ පොරොන්දුවක් ලබා දෙනවා. මොකද්ද? මම මේ කියන වචනය ගැන විශ්වාසයක් ඇති කරගන්න, මං ගැන අචල විශ්වාසයක් ඇති කරගන්න, නොසැලෙන ප්‍රේමයක් විශ්වාසයක් මං ගැන ඇති කරගන්න කියලා අනේ යම් කිසි මාර්ගයක් පෙන්වනවා. මෙන්න මේ විදිහේ ශක්තියක් මං ගැන ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. එහෙම කියලා කියනවා, මොකද්ද මේ අපේ අතීතේ වෙච්ච යම් කිසි පාප කර්මයක් සිදුවීමක්, යම් කිසි ගැටලුකාරී තමුන්ට නැවත නැවත දුක් දෙන යම් කිසි දෙයක් තියෙනවා නම් අනේ සියල්ලම, ඒ සියල්ලටම මම මේ පුරුෂයාට, මේ තැනැත්තට සමාව ලබා දෙනවා. ඒ සියල්ලෙන්ම මම මුදවනවා කියලා කියනවා. අන්න පළවෙනියට කියනවා මොකද්ද? අන්න අතීත වෙච්ච පාප කර්ම මොනවා හරි තියෙනවා නම්, අතීත වෙච්ච ගැටලුකාරී තමුන්ට හිතට වද දෙන සිදුවීම් තියෙනවා නම්, ඒ සියල්ලෙන්ම මම මේ පුද්ගලයාව මුදවනවා, මම ඔබව මුදවනවා කියලා ඔන්න පළවෙනියට කියනවා. පළවෙනියට කියනවා අර අතීත සියල්ලෙන්ම ඔබව මම මුදවනවා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට අපි හිතමු දෙවැනියට කියනවා මොකද්ද? තව දුරටත් ඔබට හොයන්න, පරීක්ෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. තව මොකක්වත් අලුතෙන් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. තව අලුතෙන් හොයන්න දෙයක් නැහැ කියලා කියනවා. තව අලුතෙන් පරීක්ෂණයක් කරන්න, වෙන මුකුත් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා. අනේ දෙවැනි පොරොන්දුව. ඊළඟට තුන්වැනියට සඳහන් කරනවා, ඔබ දැනටමත් නිවන් දැකලා තියෙන්නේ, ඔබ දැනටමත් නිවන් දැකලා තියෙන්නේ කියලා අන්න තුන්වෙනි පොරොන්දුවක්, තුන්වෙනි ප්‍රකාශිකුත් කරනවා. මොකද්ද? ඔබ දැනටමත් නිවන් දැකලා තියෙන්නේ, ඔබ දැනටමත් නිවන් දැකලා තියෙන්නේ කියලා කියනවා. අන්න බුදු කෙනෙක් සමුගි ඉදිරියේ පහළ වෙලා අර වගේ දුෂ්කර අවස්ථාවක, අපහසු අවස්ථාවක මෙන්න මේ විදිහේ පොරොන්දු තුනක් දෙනවා. මේ විදිහේ අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාාවක්, ප්‍රේමයක්, ශක්තිමත් බවක් තියෙන කෙනෙක් ඉදිරියේ පහළ වෙලා කියනවා මොකද්ද? අන්න ඔබේ අතීත කර්ම සියල්ලටම ඔබට මම සමාව දෙනවා, ඔබ වේවැන් මුදව ගන්නවා. ඊළඟට ඔබට අලුතෙන් කිසිම දෙයක් හොයාගෙන යන්න, පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ, අලුත් දෙයක් හොයන්න උත්සාහවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා අන්න දෙවැනියට පොරොන්දුවක් දෙනවා. තුන්වෙනියට කියනවා මොකද්ද? ඔබ දැනටමත් නිවන් දැකලා තියෙනවා, ඔබ දැමනටමත් නිවන් දැකලා තියෙන්නේ කියලා සඳහන් කරන ඔය විදිහේ පොරොන්දු තුනක් දෙනවා. ඔය විදිහේ පොරොන්දු තුනක් තියලා කියනවා, එහෙනම් මේක ඔබට යම්කිසි සැකයක් තියනවා නම්, මේක විශ්වාස කරන්න යම්කිසි නොහැකියාවක් තියනවා නම්, අන්නේ නොහැකියාව නැති වෙනකන්, ඒ සැකය නැති වෙනකන් තමුන් කෙරෙහි අවධානයකින්, සිහියකින් කාලය ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අනර විදිහේ සැකයක්, විශ්වාසය නැති ස්වභාවයක් තියෙනවා නම්, ඒ විශ්වාසය දියුණු වෙනකන්, ඒ සැකය නැති වෙනකන් සිහියෙන් කාලය ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් අපි හිතමු ඔහොම දෙයක් අපිට අහන්න ලැබුණොත් අපේ ජීවිතේ මොන විදිහේ පරිවර්තනයක් වෙයිද? ඔහොම දෙයක් අපි විශ්වාස කරන්න යෙදුනොත් අපේ ජීවිතේ මොන විදිහේ පරිවර්තනයක් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මේ තැනත්තාගේ ජීවිතේ යන්න මොකද්ද? අර අරගෙන ආපු භාරය, මහ බරක් ඔසෝගණනේ මේ ගමනේ දෙන්නේ. අර අර කොන්ද ඉස්සරහට නැවෙන තරමට, එහෙම නැත්නම් අර පොඩි උන්ට දරා ගන්න බැරි තරම් මහ විශාල බෑග් එකක් පොත් මල්ලක් කෙල්ලුවාම වෙනදේ, අනේ විදිහේ බරක් එල්ලගෙන තමයි අපි මේ ගමනේ දෙන්නේ. අනේ ඒ බරෙන් සම්පූර්ණයෙන් මේ තැනත්තා නිදහස් වෙනවා, මේ තැනත නිදහස් වෙනවා. ඊළඟට අන බොහොම සැහැල්ලුවෙන්, පහසුවෙන් කාලය ගත කරන්න, කාලය ගෙවන්න මේ තැනත්තට හැකියාවක් උදා වෙලා එනවා. ගදාන එකක් අතීත බර බිමින් තිබ්බා. ඊළඟට දෙවනුව තමුන්ට අලුතෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා ශක්තියක්, විශ්වාසයක් හිතේ ඇති වුණා. එහෙම ශක්තියක්, විශ්වාසයක් මේ තැනත්තගේ හිතේ ඇති වුණා. ඉතින් බොහොම සැහැල්ලුවෙන් කිසි බාරක් නැතුව කාලය ගත කරන්න, මේ ජීවිතයේ බොහොම සතුටෙන් විඳින්න, සතුටෙන් කාලය ගත කරන්න මේ තැනැත්තා යොමු වෙන්න පුළුවන්. අර විදිහ අර දෙවියන් වහන්සේ මා සමග ඉන්නවා කිව්ව අර පුරුෂයා වගේ, ඒ විදිහේ වෙන ආගමක් අදහන කෙනෙක් වගේ අන මේ තැනැත්තා ඒ විදිහේ මාර්ගයක් එලි කරගන්න, ඒ විදිහේ මාර්ගයක් එලි කරගන්න. ඉතින් මේ ධර්මයේ ඒ විදිහේ ගමනක් තියෙනවා, ඒ විදිහට යන්න කැමති කෙනෙක්ට ඒ විදිහේ ගමනක් තියෙනවා. හැබැයි ඒක අන්න අර විදිහේ පොරොන්දුවක් මත පදනම් වෙන දෙයක්. මොකද්ද? මෙන්න මේ කරුණු තුන ස්ථිරයි. අතීත වැරදිවල සමාව දීලා තියෙන්නේ. තව දුරටත් අලුතෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. ඊළඟට දැනටමත් නිවන් දැකලා තියෙන්නේ. ඔන්න ඔය මත පදනම් වෙලා ওই දිහි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මේ ධර්මයේ තේ විදිහේ ශක්තියක් තියෙනවා. ඉතින් අර මොකද්ද සඳහන් වෙන ওই වක්කලි හාමුදුරුවෝ. මේ සද්ධාවෙන් මේ ගමන ගියපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. අන්න මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ යම් කිසි වෙලාවක එළෙව්වා ඵලයන් යන්න කියලා. ඈ හෙලවලා ඒ විදිහට යම් කිසි අපහසුතාවයකට, ඒ ජීවිතේ මුළු ජීවිතේම කඩා වැටෙන ස්වභාවයකට මේ ස්වාමීන් වහන්සේ පත් වුණා. පත් වෙලා මොකද කරේ? අන්න කන්දක් මුදුනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මාව මෙහෙම එළෙව්වා නම්, මාව මෙහෙම ප්‍රතික්ෂේප කරා නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා අන්න කන්දකින් බිමට පණින්න යනවා. කන්දකින් බිමට පණින්න යනවා. එතකොට මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා කියනවා, එන්න වක්කලි මගේ ගාවට කියලා කියනවා. එන්න වක්කලි මගේ ගාවට කියලා කියනවා. එතකොට මේ කොහෙට දෙන්නේ කියන්නේ? අන්න කන්දෙන් හෙලේ ඒ හෙලට තමයි පණින්න කියන්නේ. ඒ කන්දෙන් ඒ පණින්න කියන්නේ හෙලට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පණිනවා. අන්න පණිනවා. අන්න ඒකේ තමුන්ගේ ඒ ගමන කෙලවර කරන්න, මේ ජීවිත ගමන කෙලවර කරන්න, අර විදිහේ සංසාර ගමනක අහවරය දකින්න මේ ස්වාමීන් වහන්සේට ඒක හේතු වෙනවා. ඒ විදිහේ නිවනක් දකින්න මේ ස්වාමීන් වහන්සේට ඒක හේතු වෙනවා. ඊළඟට මේ ධර්මයේ සඳහන් වෙනවා මොකද්ද? මේ සද්ධානුසාරී පුද්ගලයෙක් ගැන. සද්ධානුසාරී පුද්ගලයෙක් ගැන, සද්ධාව පෙරටු කරගෙන යන පුද්ගලයෙක් ගැන. මේ අෂ්ටාර්ය පුද්ගලයන්ගේ මුල්ම පුරුක මොකද්ද? සෝවාන් මාර්ගස්ත පුරුක ගැන තමයි මේ කියන්නේ. එතකොට එතන දෙකක් සඳහන් වෙනවා. අපි සද්ධානුසාරී එක්කෙනානේ මේ කතා කරන්නේ. ඒක ගැන කිව්වොත් බලමු. අන්න මොකද්ද මේ තැනැත්තට තියෙන්නේ? තථාගතයන් වහන්සේ පිළිබඳ විශ්වාසයක්, ප්‍රේමයක් විතරයි. තථාගතයන් වහන්සේට පිළිබඳ විශ්වාසයක්, ප්‍රේමයක් සහිතව මේ තැනැත්තා මේ ගමනේ යෙදෙනවා. මේ ගමනේහි යෙදෙනවා. හරියට සඳහන් කරන්නේ එතන උපමාවෙන් මොකද්ද? අන්න අර මහ ගවරැලක් ජලාසිකින් එතෙර වෙනකොට අනේ එදා උපන් වහු පැටියත් අර මාවගේ හඬ, මාවගේ කතා කරන හඬට ඇහුම් කන් දිදී ඒ හඬ ඔස්සේ අනර මාවගේ ඇඟට මුවා වෙන ජල පහරත් සමග මහා බරපතල මහා සැඩ පහරක්, මහා ගඟක් එතෙර කරනවා කියලා සඳහන් කරනවා. මොකද අර විශ්වාසය ප්‍රේමය මත පදනම් වෙලා. ඉතින් අර අපෙත් වැඩි පිරිසක් එහෙම විශ්වාසයක් ඇතුව යන්න කැමති පිරිසක් ඉන්න හින්දා අපි බලමු මේ විදිහේ ගමනක් යන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. හැබැයි අර කිව්ව දේවල් මත පදනම් වෙලා, ඒ කිව්ව දේවල් විශ්වාස කරගෙන ඒ ඔස්සේ කාලය ගත කරන්න මේ තැනත්තට පුළුවන් නම් අන්න ඒ විදිහේ ගමනක් තියෙනවා. ඉතින් ඕක වෙන විදිහකින්, වෙනස්ම ආකාරයකින් කිව්වොත් මොකද්ද? අන්න අර සෙන් කතාවක සඳහන් වෙනවා, ඒ යම් කිසි සෙන් ශිෂ්‍යෙක්, ඒ ශිෂ්‍යයා මොකද කරන්නේ? මෙන්න ඒ පාලමක් එගොඩ වෙන්න එනවා, පාලමකින් එතෙර වෙන්න එනවා. ඉතින් මෙහෙම ආවට මොකද? මේ තරුණයාට මේ පාලම මැදින් කැඩිලා ගිහිල්ලා කියලා තමයි පේන්නේ. පාලම මැදින් කැඩිලා ගිහිල්ලා තමයි පේන්නේ. ඉතින් මෙගොඩට වෙලා කල්පනා කරන කොහොමද දැන් එයා පැත්තට යන්නේ, කොහොමද යන්නේ කිය කිය හිත හිතින් ඉන්නවා. නොයෙකුත් උපක්‍රම කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා ඉන්නකොට අන්න තමුන්ගේ ගුරුවරයා පාලමේ එහා පැත්තේ ඉන්නවා දකින්න. තමුන්ගේ ගුරුවරයා පාලමේ එහා පැත්තේ ඉන්නවා දකින්න. ඉතින් මේ තරුණයා මොකද කරන්නේ? මේ ශිෂ්‍යයා මොකද කරන්නේ? අන්න තමුන්ගේ ගුරුවරයාට ආමන්ත්‍රණය කළා. ගුරුවරයාට කෑ ගහලා කියනවා, ගුරුතුමනි මට මේ එගොඩ වෙන විදිහ කියන්න. ඔබ එගොඩට ආවේ කොහොමද කියලා කියන්න කියලා මේ තරුණයා කියනවා. ඔබ ওই විදිහට අනිත් පැත්තට ගියේ කොහොමද කියලා කියන්න කියලා මේ තරුණයා කියනවා. ඉතින් ගුරුතුමාත් එකපාරට උත්තරයක් දෙන්නේ. ගුරුතුමාත් පොඩ්ඩක් වටපිටාව බලලා ටිකක් කල්පනා කළා. මේ තරුණයාට අමුතුම විදිහේ පිළිතුරක් දෙනවා. මොකද්ද සඳහන් කරන පිළිතුර? ඔබ දැන් අහන්නේ මොකද්ද? අහන්නේ එගොඩ ගොඩට යන විදිහ කියන්න කියලා තමයි අහන්නේ. තමගේ ගුරුතුමාගෙන් අහන්නේ ඔය එගොඩට එන විදිහ මටත් කියලා දෙන්න කියලා කියනවා. එතකොට මේ ගුරුතුමා ටිකක් කල්පනා කරලා කියනවා, ඔබ දැනටමත් එගොඩ ගොඩනේ ඉන්නේ කියලා කියනවා. ඔබ දැනටමත් එගොඩ වෙලානේ ඉන්නේ කියලා කියනවා. මේ විදිහේ උත්තරයක් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි ඔය කියන්න උත්සාහ කරන්නේ. මොකද්ද? එහෙනම් දැනටමත් නිවන් ලබලා තමයි ඔබ ඉන්නේ. ඔබේ අතීත පාප කර්ම සියල්ලටම ඔබට සමාව දීලා ඉවරයි. ඊළඟට තවදුරටත් අලුතෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවයක් හේතුවක් නැහැ. ඔන්න ඔය කියන දේවල් පිළිබඳ යම්කිසි සැකයක් විශ්වාසයක් මද මදි ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක සනාථ වෙනකන් සිහියෙන් ඉන්න කියලා යම්කිසි මාර්ගයක් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විදිහේ මාර්ගයක් මේ ධර්මයේ පෙන්වලා දෙන්න පුළුවන්. අර විදිහේ පැරෂුට් එකක් නැතුව උනත් මේ කන්ද තරණය කරන්න පුළුවන් විදිහක් පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ හැකියාවක් තමුන් කෙරෙහි ඇති කර ගන්නවා නම් අන්න ඒ විදිහේ මාර්ගයක් මේ ධර්මය තුලත් තියෙනවා. අර දේවදැහිල්ලකින් දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා, මගේ ජීවිතේ සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරා, මම හද ඉඳලා බොහොම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා කියලා ඒ දේවදැහිල්ලක් මත පදනම් වෙලා යම් කිසි දෙන කෙනෙක් දෙයක් කියනවා නම් අන්න ඒ වගේ මාර්ගයක් අපිටත් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ විදිහේ මාර්ගයක් පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් අදත් අපි උත්සාහ කරේ යම්කිසි විදිහක පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අද වෙනස්ම විදිහේ පැහැදිලි කිරීමක් මම හිතන්නේ වෙනදා කරනවට වැඩි. ඉතින් මේ පැහැදිලි කිරීමත් මේ ගමන යන කෙනෙක්ට ඒ ශක්තිය වර්ධනය කරගන්න, ඒ තමුන්ට නොතේරෙන දෙයක් පැහැදිලි කරගන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. වහන්සේට බොහොම පිං. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. මම මේ ආරාධනා කරන්න ඔහොම පොඩ්ඩක් ඉන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද වහන්සේට?
අපි බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. බොහොම ලස්සන සීතල හිමිදිරි උදෑසනක් වටිනා කාලගුණයක් මෙහි තියෙන්නේ. ඒසයක බුද්ධි විදිනවා. ඔය පැත්තේ සීතලද?
මේ පැත්තේ නම් සීතල ස්වාමීන් වහන්සේ. ස්නෝ කරාදත් ඔව් සීතල ඉන්නවා.
හරි
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපේ දෙවනි අපේ සතිපතා කරන වැඩසටහනේ දෙවනි භාගය ආරම්භ කිරීමට ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ කමටහන් සුද්ධ කිරීම වැඩසටහනට දැන් මෙතනින් පටන් ගන්න ලෙසට සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා අපිට.
හොඳයි.
ගරු ස්වාමින් වහන්ස, දිනපතා උදෑසන විනාඩි 30ක් සක්මන් කර විනාඩි 45ක් ආනාපාන සතිය වඩමි. සාමාන්‍යයෙන් ආනාපානය කයේ කම්පන චංචල කය පිනා යාම, කයේ වේදනාවල සතිමත්ව පරයන්කය ගත කරමි. කිසිම දෙයක් නොදැනෙන අවස්ථාවලද සිටිමි. සතියක පමණ සිට පරයන්කය අත්දැකීම පහත පරිදිය. ඉක්මනින් ආනාපානයේ සිවුම් වී යයි. පරිසරයේ සුළු ශබ්ද වශයෙන් ඉඳහිට ඇවිල්ලා යයි. බාධාවක් නැත. ඉඳහිට සිතුවිල්ලක් දෙකක් ඇවිල්ලා යයි. ඒවා එතරම් පැහැදිලි නැති නිසා මතක නැත. කයේ වේදනා ඉඳහිට ඇවිල්ලා යයි. බොහෝ වේලාවක් සිටින්නේ මේ මුකුත් දැනෙන්නේ නැති තැනකය. එහි සිටීම ඉතාම අපහසුය. පුදුමාකාර කම්මැලිකමක් ඇත. එලාම් එක දැන්වදී යයි බලාගෙන සිටිමි. කයේ ඇතුළෙන්ම නලියන ගතියක් ඇත. නැගිටින්නටම සිටේ. ඇතැම් විට ඇඳෙන්නටද එයි. කිසිම විදිහකින් එතන ඉන්නට බැරිය. අවසානයේ කරන්නේ කයේ ඉරියව්ව ටිකක් වෙනස් කර ගැනීම. එවිට ග්ලූකෝස් ටිකක් දුන්නා වැනිය. ප්‍රබෝධමත් ගතියක් එයි. නැවත ටික වෙලාවක් මේ අරමුණු අල්ලන්නේ නැති තැන සිටිය හැක. ටික වෙලාවකින් නැවතත් පෙර ඒකාකාරී තත්වෙම වැටේ. නැවතත් මෙහි ඉන්නට බැරි තැන ඉරියව්ව වෙනස් කර ගනිමි. නැවත සිහිය ප්‍රමෝදමත්ය. එවිට නැවත අරමුණු නැති තැනට යයි. මුළු කය මුළු පර්යංකම මෙලෙසය. ඉස්සර වගේ හිත පිනායාමක් නැත. හිත පිනායන්නේ භාවනාව අවසන් කිරීමට එලාමක වැදුණු විටය. පර්යංකේ ඉතාම කටුක ස්වභාවයක් ගෙන ඇත. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
පර්යංකේ සතුටු ස්වභාවයක් කරගෙන තියෙනවා කියන එකයි, එතකොට පරියන්කේ වසන්ඩ බෑ කියන එකයි දෙක උරස් පරස් වගේ තියෙන. අන්තිමට කිව්වේ සතුටු ස්වභාවයක් කියලාද?
නෑ ස්වාමීන් වහන්සේ, කටුක ස්වභාවයක්.
කටුක ස්වභාවය. එතකොට නම් පැහැදිලි. ඉතින් ඒක සර්වඥාන්සේ දේශනා කරනවා. ඒ විදිහට දුක්ඛ සත්‍යය Taman ළඟට එනකොට ඒක අවබෝධ කරන්න බැරි වෙන්නේ ඉරියව් මාරු කරන නිසායි කියලා. ඉතින් ඒක නිසා මම ඉල්ලා හිටනවා මේ වගේ කෙනෙකුට ඔය දවල් අද අපේ එක දෙක අතර තියෙන කමට අංශුද්ධ කිරීමක්. එතකොට ඉතින් ওই පැත්තේ රෑමක් දාහනේ. අන්න ඒකෙදි මේ අරමුණු නොපේන தත්ත්වය නිවන කියලා හිතාගෙන වගේ 90%ක් විතර පිරිසක් ඒක නැතිවීම පිළිබඳ කනගාටු වෙනවා. මේ එකම දේ සමහරවිට ඉතාම කටු කරෝසන කටුක වසන්ඩ බැරි தත්ත්වයක්. ඉරියව් මාරු කරනකම් බෙල් එක වදිනකම් අරමුණක් එනකම් බලාගෙන තව කෙනෙකුට මේ බෙල් එක වදී ඉරියව් මාරු වෙයි කරදර වෙයි කියලා අර එහෙම නොවේවා කිය අර විවේක ස්ථානය කියලා ඒගොල්ල කියන්නේ. ඒකට ඒ විවේකයට පුදුම බැහැයක් තියෙනවා. ඒකට බාධා කරන අයට හරියට වෛර කරනවා. ඉතින් මේ එකම දෙයකට එකම පුද්ගලයෙක් වුණත් දෙවිජීකර ක්‍රියාත්මක කරනවා. මේ වල්ලෝට අපි ආරූඪ කරන අගයන් ආඩම්බරයන් තමයි අපිව අපායට හෝ නිවනට ගෙනියන්නේ. එනිසා ඒ දේ දිහා මේ නිදිමත වේක වෙන හැටි, කටුක වෙන හැටි, බෙල් එක වදින කයින් හැටි, ඉරියව් මාර්කොන්ට ග්ලූකෝස් ගැහුවා වගේ වැටෙන හැටි හොඳට දැක බලා ගන්න. මෙච්චර ඉක්මනට ලේසි සත්‍යානු ප්‍රාප්තියට යන්න, සත්‍යානු අනුභෝධයට යන්න, නැවත් ඒක දිගට පවතිනවට කැමති නැහැ. ඒ කියන්නේ නිවනට කැමති නැහැ. ඒ කියන්නේ සද්ධාව නැහැ. ඒ කියන්නේ වීර්ය නැහැ. ඒ කියන්නේ සත්‍ය අඳුරගන්නේ නැහැ. ඒ කියන්නේ සමාධිය දන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව නැහැ. හැබැයි අර විවේකයට කැමැති කරනවා කියන එකත් නිවනම නෙමෙයි. ඒකට තියෙන සද්ධාවට සද්ධාව කියන්නත් බෑ. ඒකට තියෙන බැහැහියා. ඉතින් මේ දෙක අතර මාරු වෙනකොට මේ දෙකට අර කොහොඳයි මේක නරකයි කියලා විශාල මේ වගේ අඬෝ වැඩියාවල් අඬෝනාවල් නැතුව ඕක දරන්න පුළුවන්කම අටුවාචාර්ය වංශය පෙන්ලා දෙනවා. ඔබ දරන්න පුළුවන්. ඒ නිසා ඒකට හෝ විවේකයට කටුකයි කියලා කියන විවේකයටයි නැගිටලා ග්ලූකෝස් දෙන වගේ කියන දෙක අතර සමබර භාවයක් කම්පන වෙන ගතියක් අපි ජාතකයේ තියෙනවා අපේ. ඒකට කියන්නේ ජන්මදාය අධයක් කියලා අපිට. ඒක බුද්ධ විඳින්නේ අපි දන්නේ නැහැ. මොකද මේක කටු කරෝසනයි කියලා කටුකයි කියලා නීරසයි කියලා දාගන්න අගේ ආඩම්බරේ. ඒක ඒව ආරූඪයක්. ඒවට කියන්නේ මේ අපි විසින් දෙන්න හදන සංඥා වගේ. යන සංස්කාරය වෙනවා. අනිකට ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ විවේක ස්ථානයට ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක වැඩි වේලාවක් ඉඳ සද්දා උපදවගෙන යන්න. වැඩි වේලාවක් ඉඳ වීර්ය උපදවගෙන යන්න. එතන පවතින දේ සතිය තමයි කියලා හිතාගෙන යන්න. එතකොට සම්පූර්ණ වෙනස් මිනිස්සෙක් උපදිනවා ওই මිනිස්යා තුල. ඒක ජීවිතයත් තුල වෙන්න පුළුවන් දෙයක්. ඒකයි බුදුහාමර බය නැතුව බණ කියන්නේ. ඒ පයි කියපු දේ තමයි නිවන කියන්නේ කියලා වගේ. එපා කියපු දේ තමයි විවේකය කියන්නේ, ප්‍රීතිය කියන්නේ, පටිසල්ලාණේ කියන්නේ, හුදෙකලාව කියන්නේ කියලා. ඒ අගේ වෙනස් වීම තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒක භාවනාවෙන් එන එකක් නෙමෙයි. මේ වගේ කමඨාන් සුද්ධ කිරීමේ, බණ ඇසීමේ, සුතමේ ඥානෙ වෙන එකක්. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
ඉරුවන් සරණයි කොන්නා. ගරුතර ස්වාමින් වහන්සේ, කලක සිට සමාධිය වඩන්නට හුරුව සිටිමි. මෑතකදී ඔබ වහන්සේගේ සහ නිසරණ වනේ දේශනාවලට යොමු වීමෙන් විපස්සනාව යම් පමණකට අවබෝධ විය. දැන් දිනපතා පරිගංක භාවනාවේ සහ සක්මන් භාවනාවේ යෙදෙමි. පරිගංකයේදී ආලෝකය ඇතත් ආනාපානයේ දැනෙන සිසිල් උණුසුම් දැනීම කෙරෙහි අවධානය පවත්වමි. සිතුවිලි ආවත් ආභව දැනගෙන අත්හරිමි. මෙසේ සිතුවිල්ලක් සිතුවිලිත් නැති ආශ්වාස ප්‍රාශ්වාසය දැනීමත් නැති ආලෝකයක් අමතක වන හිස් බවකට පත්ව ඒ බව දැනී නැවත ආශ්වාසය කෙරෙහි අවධානය පවත්වමි. මෙය හරිද? උපදෙස් පතමි. සක්මනේදී දෙපායට අවධානය පවත්වමින් සිතුවිලි හඳුනාගෙන අත්හරිමින් දිගට දිගට සක්මන් කරමි. දෙපයේ සමහර දිනක විළුඹ පැලීම නිසා ඇතිවන වේදනාවක් දැනේ. සක්මනේදී මෙම වේදනාව පමණක් ඇති වී නැති වී යන සැටි බලා සිටියෙමි. පය පොළවට තදවන විට වේදනාව දැනී පය ඔසවන විට නැතිවේ. මුළු සක්මන භාගයක්ම මේ කෙරෙහිම අවධානයෙන් පසුවිමි. මෙසේ ගතවන ස්වාමීන් ෆොටෝ එක බලා මම කියවන්නේ. මෙසේ යන විට විඥානය නොමැති නම් මේ දෙපා සතර මහා ධාතු පමණක් බව මෙනෙහි විය. මේ විපස්සනා දැනීම නිවැරදිදැයි පහදා දෙන්න. ඔබ සැමදිනා වහන්සේටත් අනුග්‍රහය දක්වන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය පතමි. උතුම් නිවන අවබෝධ වේවා.
ඒක නිවැරදි කියලා බලන්නේ ඔක නැවත නැවත කරන බාධාවක් නැත්නම් නැවත නැවත කිරීමෙන් ඇත්තටම ඒ අවබෝධය එයි. මට කියන්න පුළුවන් වැරදි කියලා හරි මට පුළුවන් නිවැරදි කියන්නේ ඉතින් කාටවත් බෑනේ ප්‍රත්‍යක්ෂණය කරන්න. හැබැයි ඒකට බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි ඔක අනුපස්සනා කරන්න. ඕකම නැවත නැවත කරන්න බාධාවත් තියෙනවා අපි සාකච්ඡා කරමු. කරන්න බාධාවක් නැත්නම් කිරීමෙන්ම ලැබෙන ප්‍රත්‍යක්ෂණය නැත්නම් අසුදුරු ප්‍රත්‍යක්ෂය තමයි අගය කරන්න ඕනේ. ඒ නිසා මේ වැඩේට හිත නමන්න දෙන්න පුළුවන් නිකන් උත්ප්‍රේරණ නැත්නම් ඔක හරි කියලා හිතාගෙන කරන්න කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ ධෛර්යය දෙනවයි කියලා. එතකොට පය තියෙනකොට බරක් වේදනාවක් දැනෙනවා. පය උස්සනකොට බර වේදනාවක් නැති වෙනවා. ඉතින් එතකොට තේරෙනවා වේදනාව වගේම වේදනාවක් නැතිවීමත් ඒක පියවරක් ඇතුලේ ඒක චක්‍රයක් ඇතුලේ දෙපාරක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ආනපානෙ ඇති වෙනකොට වේදනාවක් දුකක් ආනපානෙ නැති වෙනකොට සැපක්. නමුත් ඒකට අපි කැමති නැති නිසා අර විවික්‍යාට පස්සේ ආනපානෙ කරන්නද කියලා අහනවා. ආයසරයක් මේ හුස්ම ගන්නද ඉස්සල්ලා එක්කනා කියනවා ඉරියව් මාරු කරන්නද එහෙම නැත්නම් මේ මොකක් හරි දෙකින් ඔකටලා දාන්නද කියලා. ඒ කියන්නේ ආයසරයක් අර විවේක ස්ථානයට කරලා දුකක් ගන්න හදනවා. ඉතින් ඒ දුක ගන්නේ නැත්තම් දුක දෙන්නේ දෙයයන්ාන්තේම නෙවෙයි. ඒ දුක දෙන්නේ හුණියම් කරලා එහෙම නෙවෙයි. අවිද්‍යාවම තමයි. අවිද්‍යාවත් තණ්හාවත්. ඉතින් මේ කෙනාගේ තණ්හාව එච්චර බලපාලා නැහැ. අවිද්‍යාව තමයි තදින් බලපාලා තියෙන්නේ. ඒක අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අවිද්‍යාව නැතිකරන්න ලේසිම ක්‍රමේ තමයි නැත්නම් කියන්න පුළුවන් ලේසිම ක්‍රමේ තමයි ලෑසිලා යන්නකෝ. පය උස්සනකොට ඇති වෙන මේ විවේකයේ වගේ ආනපනින් නැති වෙනකොට ඇති විවේකය අකමැතිකම නැවත ආනපානි කරන හැටි. ඒ වගේම පය උස්සගෙනම ඉන්න බෑනේ අපිට. පය බිම තියන්න එපා. බිම තිනකොට එන වේදනාව දුකනේ. ඒ දුකේ නැතිවීමත් අනායාසයෙන් වෙන්නේ. ඒක චක්‍රයක් කරකිනකොට ස්පර්ශයක් වේදනාවක් සංස්කාරය ඇති වෙනවා. ඒ උස්සනකොට රූපාකාරයවත් අඩු ගන්නේ නැතිලා යනවා. ඉතින් මේ දෙකම මම නැතුව සිද්ධ වෙනවා. ඒකට කියන්නේ අනායාසයෙන් සක්මන කෙරෙනවා. හැබැයි අනායාසයෙන් සක්මන කෙරෙනකොට මේ රූපාකාරයෙන් ඇති වෙන මේ රුප්පණ ගතිය ඇතිවීම නැතිවීම දකිනවා වගේ නිරෝධය දකිනවා වගේ ආනාපානෙත් නිරුද්ධ වුණාට පස්සේ තියෙන බය කම්මැලිකම කටුක සරභාවේ එපා වෙන ගතිය. ඒක දකින්නේ නැත්තේ නැති නිසා නෙවෙයි එහෙම දකින්ද ලෑස්ති මනසක් නැහැ. එවැනි සංකල්පකින් නෙවෙයි භවනාට බහලා තියෙන්නේ. එවැනි සුදානන් ශරීරකින් නෙවෙයි ශරීර මේ වැඩියට බහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි දෙයක් හරියට දකින්න නම් බාල දක්ෂයෙක් වෙන්න ඕනේ. බාල දක්ෂයෙකුට කියලා තියෙන ඉස්සල්ලාම සුදානන් ශරීරය කියලා. ඉතින් අන්නේ ඒක තමයි අපි මේ සතිපෞලේ අයාතර සාකච්ඡා මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් පුලුවන්තරම් බෙදා හදාගන්නේ. ඉතින් ඒක මේ දවස්වල කොරෝනා වගේ පැතිරෙන ගතියක් තියෙනවා. මේ කාරණාව තේරුම් අරගෙන ඊවට මේක හොඳයි මේක නරකයි කියන නැතුව දෙකටම සමසිත සමමිත අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන ගතිය ඇති කරන්න ඕනේ. ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක ඉතින් අර යෝනිසෝමනසිකාරයෙන් මේ වගේ ධර්ම සාකච්ඡා වලින් තමයි කෙරෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න දෙකේම එකම සන්දර්භේ තියෙන. ඒක මේ කැනඩාව වලට ආවෙන එක ප්‍රශ්නයක් වගේ මට පේන්නේ. ඕස්ට්‍රේලියාවට ලංකාව ඇතරෙන්න ඕකේ අනිත් පැත්ත ප්‍රශ්නේ. විවේකේ නැති වුණා, විවේකේ ඕනේ, විවේකේ තමයි අවශ්‍ය කරන්නේ, ඒක නැති වුණා කියලා චෝදනාවක්. දෙකම චෝදනා තමයි. ওই දෙක මැදත් එකක් තියෙනවා. ආන් ඒක තමයි අපි සාකච්ඡාවේ මතු කරන්නේ. ඒක හරි අමාරුයි, අල්ලන්න අමාරුයි. ඒ නිසා ඒකට බැඳීමක් ඇති වෙනවා අමාරුයි. නමුත් මනුස්ස මනසට ඒක ඇසිමිලේට් කරන්න පුළුවන්. ඒ කලවම ගන්න පුළුවන්. ඉතින් කලවම ගන්න ඔය භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඔය ෆිලොසොෆි කරලා තර්ක සාහිත්‍ය ගණන අරගෙන කට්ටච්චෝලි ගමන කතා කරන ඇත්තෝ අනන්තවත් තියෙනවා. නමුත් මේ වගේ කෙනෙකුට එහෙම නෙවෙයි. මේ අද්දකීම් සහිතයි. එතෙන්ට ගියාට පස්සේ මේ නොසැලෙන ධර්මයට නැත්තම් අන්ත දෙකට එකට කැමති වෙලා අනිකට අකමැති වෙනවා කියන පක්ෂග්‍රාහීත්වය විනිශ්චය කරන ගතිය කල්ැතුම දැනගෙන යන්න හරියට හිතසුව සලසන රජයෙන් දෙන නීතිඥෙක් වගේ වෙන්නේ තන්නිකර මාරපාක්ෂිකයි. තන්නිකර එයාගේ න්‍යාය පත්‍රයක් තියෙනවා. එචි අපි න්‍යාය පත්‍රේ දැනගෙන නීතිඥයන් වැඩ ගමු. පෙරක දෝරු වගේ. කොට පෙරක දෝරු කියලා අපි කියන්නේ. ඔපිනියන් කාර්යෝ. එචි ඒ නිසා සතියට දැන දුන්නා නම් ওই ඔපිනියන් කාර්යෝ ඕනේ නැහැ. සතියට දැන නොදුන්න නිසා චොයිස්ලස් ව්‍යානසිකර දැන නොදුන්න නිසා තමයි ආනපානේ දාන්නද ඉරියව වෙනස් කරන්නද එහෙම නැත්නම් සක්මන් කරනට නැත්නම් පය තියන්නද ඔසවන්නද කියන්නේ තියන්න ඕනෙත් නැහැ ඔසවන්න ඕනෙත් නැහැ සක්මන් කරන්න. ඉස්සලා කතා කරපේකන සක්මන් කරා නම් එයාට Taman තුලින්ම දෙවිනේ කනට වගේ විකල්පයක් හොයා ගන්න පුළුවන්. එයා හැම සක්මනක් ගැන කතා කරලා නැහැ. කරනවා නම් හොඳයි. එච්චරයි මට කියන්න තියෙන්නේ.
දෙවන සරණයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න නම් කොමනයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. අපි සභාවට ආරාධනා කරනවා. තව කාලෙක ප්‍රශ්නක් තියෙනවා. අත උස්සලා හරි. අත උස්සලා පිට කියන්න. අන්විත් කරලා ඊට පස්සේ කතා කරන්න පුළුවන්. පුණ්‍ය ආහන්න අන්විත් කරලා.
හරි. දෙවන සරණයි.
දෙවන
සරණයි ස්වාමීන් වහන්සේ. දෙවන සරණයි ස්වාමීන් වහන්සේ.
දෙවන සරණයි.
ස්වාමීන් වහන්සේ.
දෙරුවන් සරණයි කියන්න.
ඔව් ස්වාමිලාහස පරයන්කෙදී අපි ඉඳගෙන කයට සිත යොමු කරලා කර්මස්ථාන ආනාපානය කියලා සිතාගෙන ඒක කරගෙන යනකොට අපි අර හිස් තැනකට අපි නිදහස් තැනට යනවා ආනාපානය නොදෙදී යන වෙලාවේදී එතකොට කොහින්ද දැනීමක් එනවා මේකත් ස්ථීර දෙයක් නෙවෙයි නේද කියන එක. එතකොට ඒක ගැන මම හිතනවාද කවුද හිතන්නේ කියන එක මට තේරුම් ගන්න අමාරුයි. මට දැනෙන්නේ මගේ මනා දැන් අනිත් ආයතන ඔක්කොම සංසිඳිලා මෙතන මන ආයතනයක් තිබුණා ඒකත් සංසිඳිලා තවත් තැනකින් මට කියනවා මම මෙතන මේකට ඇලෙන්න එපා මේකත් ස්ථීර දෙයක් නෙවෙයි කියලා. එතකොට ඒක එහෙම හිතනකොට පෙලක්ලාට මම මේ සමාධියෙන් එළියට එනවා නැවත ආය යනවා නැවත එතනට එනවා ওই දෙක අතර මාරු වීමක් තියෙනවා දැන් ඊයේ අද වගේ මේ කෙටි කාලය තුල කරනකොට ඒ ගැන අවවාදයක් පතනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අයිත මේක ඉතාමත්ම කිට්ටු ධර්ම දේශනා දෙකක් ඊ යන්දාවේ හතරමාර පහමාරයි පෙරේ දැන්දාවේ හතරමාර පහමාරයි කරා ඒක මික්සෙල් ආර්කේ තියෙනවා 17 වෙනි රිට්‍රීට් එකේ පංචත්තේ සූත්‍රයේ ਸਰවඥාංශයේ මෙතනම හරියටම මෙතන කතා කරලා කියනවා ඒ ඇතිවෙච්ච පවිවේකය වීති සුඛය නිරුද්ධ වෙනකොට දෝමනස්සයක් පහළ වෙනවා ඉතින් ඒකෙන් මේ ජවනිකාව නතර කළා පරිච්ඡේද නතර කළා අපි නැගිටලා යනවා නමුත් මේ මතුවෙන දෝමනස්සයත් නිරුද්ධ වෙනවා. දෝමනස්සෙන් නිරුද්ධ වෙනකොට ආයෙත් එන්නේ විවේකජ පීති සුඛය. ඉතින් ඒ නිසා මේක එකක් වෙනවා නතර වෙනවා ඒකයි අපි හිතන දෙයක්ද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ විවේකේ කැඩෙනකොට මනාප මනාප පහළ වෙන හැටි බලන්න. ඒකට මනාපද අමනාපද? ඔය සද්ද කියන ධර්මයේ හරිනම් කැඩෙනකොට මනාප වෙන්න ඕන. ඒක අනිත්‍යනේ පෙන්නන්නේ, නිරෝධේනේ. නමුත් ඒ වෙනකොට අමනාපේ කිහිතකින් වගේ තමයි ප්‍රශ්නේ ආන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇතුලේ මේ සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා තේරුම් ගන්නේ ඇති වෙන විවේකයේ නිම වෙන වෙලාවේ, නිරුද්ධ වෙන වෙලාවේ මම ඒක දිහා ක්‍රියා කරන හැටි සහ මගේ හිත දෙන ඔපිනියන් එක අතර සමාන්තර භාවයක්ද තියෙන ගැටුමක්ද කියන එක තමයි මේ කියන්නේ. මේ මනාපද අමනාපද, ඒ නිසා මම මෙහෙම ප්‍රශ්නයක් වර්ණගනවා. ওই විවේකයේ ඉවර වෙන වෙලාවට තමන්න තියෙන්නේ දෝමනස්සයක්ද නැත්නම් ඕක තමයි කිව්වේ ඕකත් ඉවර වෙනවා කියලා සතුටක්ද කියලා මං අහනවා.
සතුටක් තියෙන සංඥාස මට තේරෙනවා මේක, මේකත් අනිත්‍යයි, මේකත් තියෙන දෙයක් නෙවෙයි කියන එක තමයි මට හිතෙන්නේ.
ඒක ඔපිනියන් එක මං අහන්නේ. ඒක ඔපිනියන් එකට නිරුද්ධ වෙනකොට ඇති වෙන්නේ සතුටක් නම් ඒ ඇති වෙච්ච නිරුද්ධ වෙන්න හේතු වෙච්ච බාධාව අරමුණු කරගෙන භවනා කරන්න. ඒකත් නිරුද්ධ වෙනකොට ආයෙත් ওই සතුටට එනවා. ওই ওই කියන විවේකයට එනවා. ඉතින් ඒ දෙක අතර යන්නේක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් අපි දැන් නැවත නැවත කළ යුත්තක්, බහුලීගත කළ යුත්තක්. ඒ සඳහා අපිට ඉදිරියට තියෙනවා නම් කාලයක් මරණකම් ඒක තමයි අපේ ජීවිත පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණය. ඒක මම විසින්ම හදාගත්ත ඉතිහාසයක්, මම විසින්ම හදාගත්ත පසුබිමක් තහවුරු කර ගැනීමක්. ඒක තමයි එකම වෙනස අනිකුත් ආගම් සහ බුද්ධ ආගම අතර. බුද්ධ ආගම මේක මැරෙන්න ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂණය කරත හැකි. ඒක අවස්ථා තුනකින් බුදුජානක හිමි චංකි සූත්‍රයේදී විස්තර කරනවා. සත්‍යානු රක්ඛන, සත්‍යානු පත්ති, සත්‍යානු බෝධ, සත්‍යානු පත්ති. සත්‍යානු රක්ඛනේ කියලා කියන්නේ ආගම් කාර්යය කරන දේ. Taman nivan dakinna eegollo diyanaanti viriyun ho budunnaanti ne buddhahama raggane innawa. Sachchanu me anubodhe kiyala kiyanne ne ne okata neme bana kiyala thiyenne umbata nivan dakindai kiyala warak tikak peena. Abe thama oy sakey thiyena. ඊට පස්සේ ආ ජීවිත පරිවර්තනය කරලා එයා ඊට පස්සේ ආජීවයක් හදා ගන්නවා, ජීවයක් ආජීවයක් හදා ගන්නවා. මේකම නැවත නැවත කරන. ඒකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. එතකොට සත්‍යානුපත්ති අර දැකපු දේ, අනුභෝධ කරපු දේ සත්‍යානුපත්ති භාවයට පත් කරන්න පුළුවන්. ඒකෙනා මේ එක ජීවිතයක් ඇතුළත ඒ පරිණාමය ඇති කර ගන්නවා. ඒකයි අපි අද අපි මේ කරන සාකච්ඡාවේ සන්දර්භය. ඒකටම පැය දෙකක බණ, ඒ කියන්නේ පැය බණ පැය 12ක බණකට පස්සේ තමයි ඔය පැය දෙකේ බණට අපි පසුබිම සකස් කරේ. ඒ දෙක උනේ ඊයේ පෙරේදායි දෙකේ ලංකා වේලාවෙන් 4:00 5:00 අන්නේ ටික පොඩ්ඩක් බලන්න. එතකොට මං කියන එකට තවත් කරුණු එකතු කරන්න පුළුවන් වෙයි ඔය අත්දැකීමෙන්.
එහමයි සංඝාස තෙරුවන් සරණයි. මම සංඝාසට ඊමේල් එකක් කියවුව ලැබුණද දන්නේ. ඒ ගැන පස්සෙ කතා කරන්නම්.
මොකද ඊමේල් වල නම් බැලෙන්නේ නැහැ. මම කරන්නේ මේ වගේ ප්‍රශ්න සාකච්ඡා වලට දානවා ඊමේල් ඔක්කොම දැන්.
ඕකේ. එහෙමනම් පස්සෙ කතා කරන්නම්. ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් පතලා තියෙන්නේ. මේ අවවාද ලැබෙනවා එසේම.
ඉතින් මේ වෙලාව ඉවර කෙරුවොත් ලේසි. පුද්ගලිකයි රහසිගතයි තියාගන්න එපා. ඔතෙන් ගියාට පස්සේ පුද්ගලික රහසිගත නැහැ. අපි ඔක්කොම එකම ධර්ම පවුලේ
ඉන්නේ. ඒක තමයි මම කියන්න හදන්නේ. ඇත්තටම ළඟදී මට මේ කැන්සර් එකක් ඩයග්නෝස් කරා. ඇත්තටම ඒ වෙලාවේ ඉන්න වෙලාවේ තමයි මට ඇත්තටම ගොඩක් වෙලාවට ඒ ට්‍රීට්මන්ට්ස් වලට යනකොට මට හොඳට දැනුණා මම මට සිත කයට තියාගෙන ඉන්න පුළුවන් කියලා. කිසිම මං දැන් ඊයේ පෙරේද බැලුවා මට මේක නිවුස් එක අහම මම මොකද්ද ඇතුළු සිතුවිල්ල කියලා. මට කිසිම සිතුවිල්ලක් ඒ ගැන දැනුන්නේ නැහැ. බයක්වත් තරහක්වත් දැනුන්නේ නැහැ. මට ඒකට මුහුණ දෙන්න පුළුවන් කියන එක හොඳටම දැනුණා. මේ ඒ ගැන ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ කියලා හිතුණා. මම ඒකයි මේක
දැන්නේ. බ්‍රිස්බේන් වල ඉන්නවා, සිඩ්නි වල ඉන්නවා. නෑ සිඩ්නි නෙවෙයි, යා කැන්බරා වල. ඒ කැන්බරා වල ඒක කියේ වකුගඩුවේ ගලක් කියලා. ඒකෙදි බොහොම සතුටින් මුහුණ දුන්නා. ඊට පස්සේ ගිහිල්ලා මේක පරීක්ෂා කරනකොට කැන්සර් එකක් කියලා. ඊට පස්සේ ඊටත් එලි සතුටින් මුණ දීලා අපිට ටෙස්ටිමොනි එකක් ලියලා තිබුණා. අපි ඒක අපේ ධර්ම සාකච්ඡාවට දැම්මා. මට පුළුවන් ඒක එවන්න. ඒ නුනවත් දැන් මම අවසර අරන් තියෙන ඕන කෙනෙකුට යවන්න. මම ඒකට පුණ්‍යයටත් කියන්නේ ඕක ලියන්න. ඕක ලියලා අපේ අනික් මේ කැන්සර් එන්නේ ඉස්සලා බය වෙච්ච, කොරෝනා එන්නේ ඉස්සලා බය වෙච්ච, වකුගඩුවේ ගල් එන්නේ ඉස්සලා බය වෙච්ච මේ නරපණුවන්ට කියලා තියන්නේ අපිට ධර්මයක් තියෙනවා, අපිට සතියක් තියෙනවා, අපිට අරසාවක් තියෙනවා. මොකටද බය වෙන්නේ කියලා. ඒ නිසා ওই ටික ලියන්න, ලියලා මට වීටෝ එක දීලා යවන්න ධම්මජීව සාංශ කැමති විදිහට පාවිච්චි කරන්න කියලා. එතකොට මං කියනවා නිරෝෂ්ඨ, නිරෝෂ්ඨ පුළුවන් කමල් ලව්වා ආයේ අපේ ජානකී වැලිකල මං හිතන්නේ ගේ ඒ ටෙස්ටිමොනි එක ඔය කැන්බරා ඉන්න කට්ටියත් ඔය සීතල ඉන්නකොට කීව කීව ඉන්න හොඳ එකක් නිරෝෂ් කමල්ට කියලා කිව්වලා ගෙන්නලා ඔය කට්ටිය අතර බෙදලා දෙන්න.
සයිනස් මටිතර මට මේක කලින්ම මේ අල්ලගන්න පුළුවන් නම් මම කයට සිත යොමු කරගෙන නිසා සුළු වේදනාවක් නොසිතන විදිහට දැනුන නිසා ඉන්වෙස්ටිගේට් කරේ. ඇත්තටම මට හිතන එක සිත කයට වෙන ඒක ඉතයික්මනින්ම ඒකට යොමු වෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒක ධර්මයේ හිටපු නිසා ඒක ප්‍රැක්ටිස් කරපු නිසා තමයි මේක වුණේ. මට එවලේ මතක් වුණා කොවිඩ් වලට පෙර සතිය යොමු කිරීමත් මේ වගේ දැන් සතිය
ලෑස්ති කරලා මල්ලිගත් කස්තිරමක් ගැහුවා. ගැහුවා ඒක දැන් හංගගෙන ඉන්නවා. මං කොහොත් ඕ අනුන්ගේ ෆිල්ම් බල බල ඉන්නේ නැතුව මේ මල්ලිකා කරුණාරත්න උඹේම ෆිල්ම් එකක් හදපන් කියලා. නැත්තම් මල්ලිකාට ඔය ටොරොන්ටෝ කට්ටිය නායකත්වයේ දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තංගගෙන තනියම සම්බෝලේ මඤ්ඤොක්කයි ගෙයි දොර වහගෙන කනවා වගේ හැංගිලා කරන්න ගියා. ඇදලා දැම්මට පස්සේ දැන් මල්ලිකාට මතකත් නැහැ එහෙම දෙයක්. ඉතින් මට කියනවා මේ මයින්ඩ්ෆුල් ඊයර් කියලා ගෑණියක් ෆිල්ම් එකක් හදලා තියෙනවා. මං කිව්වා ඒ ගෑණිය තෝත් එකක් හදපේ කියලා. ඒ තරම් ඒ කට්ටියට තියෙන ජීවිතයෙන් කරන්න දෙයක්. ඒ නිසා එහෙම කට්ටියගේ සංගමයක් පිහිටවන්න ඕනේ. පිහිටවලා කියන්න ඕනේ අපිට අපි මව්වරු අපිට මේ වගකීම් බාර තියේදී අපිට මේ වගේ භයානක සාධාරණ කරදර වුණා. නමුත් ධම්මෝ විනානත් පිතාච මාතා. අම්මෙක් තාත්තෙක් නැහැ අපිට ධර්මෙන් තොර. ඉතින් ඒ ටික ලිඛිතව දෙනවනම් ලිඛිතව දීපම එක මගේ බුදුලයට වැටෙන. උඹලා කොච්චර වද වුණත් කොච්චර සතුරු වුණත් ඔක්කොම එක මගේ වීටෝ එකට වැන්නොත් මං වනවනවා. එහට මෙහට වනවනවා. එතකොට මේ කෝවිඩ් වල තියෙන මේ අමු බය මේ තන්නි ක්‍රමවාගත් එකක් තියෙන්නේ. රජයත් කරන්නේ මිනිස්සු බය කරන එක. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් කරන්නේ බය කරන එක. මාත් බය වෙලා වගේ ඉන්නවා. මොකද කවුරුත් ඉන්නේ නැහැ නේද? එතකොට මට මගේ භෞතික විද්‍යාව විනෝදේ කරතයි. මට කෝවිඩ් හරිම ෂොක්. අපි කරන්නේ virtual retreats කරනවා. කල මිනිස්සුන්ට කියනවා යන්න මෙපා කොයක්වත් මුක වාඩන් නෙමෙයි පුළුවන් නම් කට උගුරටම ගහපිය පොරොප්පයක් කන්නේ බොන්නේත් නැතුව හිටපියව. ආන්නේ එතකොට කොරෝනා වාසිය අපිට ගන්න පුළුවන් මේ අපේ කායික හුදකලාවකට කායික විවේකයට. ඒ නිසා මේ ටික මම හිතනවා ලියයි කියලා. මම හිතනවා නිරෝෂ් කමන්ට ලියලා අර ටෙස්ටිමොනි එක ගෙනලා දෙයි කියලා.
එසේම තෙරුවන් සරණයි.
එහෙම ස්වාමීන් වහන්සේ මම කමලට කතා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් ප්‍රමණ අපිට අද වෙලාව ඉතිරලා තියෙන්නේ. ඔබ වහන්සේට වන්දනා කරන්න අපිට අවස්ථාවක් ලබා දෙනවා
නේද ස්වාමීන් වහන්සේ? අද නම් දෙන්නම්. මොකද හැමදාම ඉල්ලනකොට මම පැනලා යනවා.
ඒකනේ ස්වාමීන් වහන්සේ.
නෑ නෑ එහෙම කරන්නේ නෑ. මම හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.